ගරු අනුරකුමාර දිසානායක මන්ත්‍රීතුමා විනාඩි 10යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යතුමා ඉතාමත් අසීරු තනතිරුවක ප්‍රවේශමෙන් බැට් කර බව තමයි පෙනුනේ. කොහොම වුණත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ බහණ්ඩ මිල ඉහළ යාම සාධක ගණනාවක ප්‍රතිඵලයක්. එකක්, දිගු කාලයක් තිස්සේ මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය මෙහි පදනම හදනවා. ඊළඟ, විශේෂයෙන්ම මෑත කාලයේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන තීව්‍රත අර්බුදය මෙම ගැටලුව නිර්මාණය කරනවා. තුන්වෙනුව, තමුන්නාන්සලා විටින් විට ගනු ලබන ප්‍රතිපත්තීමේ තීන්දු මේ අර්බුදය තීව්‍ර කරලා තිබෙන. හතරවෙනුව, මේක ඇතුළේ ඉන්න ජාවාරාම්කාර කුඩා කණ්ඩායමකගේ මැදිහත්වීම මෙම අර්බුදය තීව්‍ර කරලා තිබෙන. දැන් ජනාධිපතිවරයා විසින් සහ ආණ්ඩුව විසින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගෙන තිබෙන්නේ කුමක්ද? ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනතේ දෙවනි කොටස ක්‍රියාත්මක කරලා තිබෙනවා. ලසන්තල ගියවන්න පාරිභෝගික අමාත්‍යතුමා කියන ඒක අපි පාර්ලිමේන්තුවේ සම්මත කරලා දීලා තියෙන නීතියක් ඉතිහාසය. හැබැයි ඉතිහාසයේ පුරාවටම තමුන්නාන්සේලාත් අපිත් ඒ නීතියට විරුද්ධව කතා කරපු මිනිස්සු. ඒකත් මතකයි. එනිසා අර කන්න හිතුනහම නේද, කබර ගොයා තල ගොයා වෙන න්‍යාය ඒ තරම් හොඳ නෑ කියලා මම හිතනවා ලසන්ත, ඔබට විශේෂයෙන් ඔබට. ඒ වගේම දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රට ගොඩනැගීම් පිළිබඳව පාලනය සඳහා පාර්ලිමේන්තුවේ 3-2 ඉල්ලුවා. ඒක දුන්නා. අවසානයේදී කිව්වා ඒ 3-2 ප්‍රමාණවත් නැහැ, විසිනි සංශෝධනයෙන් අධික බලයක් ඕන කියලා කිව්වා. ඒකත් තමුන්නාන්සලා සම්මත කරලා දුන්නා. දැන් කියනවා ඒවත් මදි, හදිස් නීතියක් ඕන කියලා. නේද? ඒවත් මදි, හදිස් නීතියක් ඕන කියලා. එන බලය බලය බලය. මේ වන විට මේ දෙවනි වගන්ති දෙවනි කොටසෙන් ක්‍රියාත්මක කරලා තිබෙන්නේ පාරිභෝගික බහණ්ඩ පිළිබඳ, බහණ්ඩ සහ සේවාවන් පිළිබඳව රෙගුලාසි පමණයි. හැබැයි අපි මේ දොරටුව විවෘත කරලා දීපුවාම ඕනෑම රෙගුලාසියක් පැනවීමේ බලය මෙම මහජන ආරක්ෂක පනතේ දෙවනි කොටස ක්‍රියාත්මක කිරීම හරහා ජනාධිපතිවරයාට හැකියාව ලැබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 155 3 වගන්ති අනුව ක්‍රියාත්මක වෙන ඕනෑම නීතියක් අත්හිටුවන්න, සංශෝධනය කරන්න, ඒ නීතියට ඉක්මවා යන රෙගුලාසියර නීති පනවීමේ බලය ජනාධිපතිවරයාට දෙනවා. මේ ගහලා තියෙන මේ කොටස තමයි. හැබැයි බලය අපි දෙනවා. මේ පාර්ලිමේන්තුව අද එතුමා අරගෙන තියෙනවා. 10 දින 10කට කලින් පාර්ලිමේන්තුවෙන් අහනවා ගත්තර කමක් නැද්ද කියලා. ඒකට මේ ඇවිල්ලා තියෙන්නේ. මම දැක මහින්ද ආනන්ද අලුත්ගමගේ කිව්වා මේක තාම ගත්තේ නැහැ. අරන් තියෙන්නේ. පහුගිය අගෝස්තු මාසේ 30 වෙනිදා මේ බලය ගත්තා. අද ඇවිල්ලා ආලා තියෙනවා තව මාසයකට මම ගත්තර කමක් නැද්ද කියලා. උත්තර මේ අහලා තියෙන්නේ. එතකොට මේ බලය හරහා මිනිස්සුන්ගේ නිදහස පිළිබඳ ප්‍රශ්න ගත්තොත් ජනාධිපතිවරයාට මේ රෙගුලාසි පනවීමේ බලයක් තිබෙනවා. වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්න, අධිකරණයට ඉදිරිපත් නොකොට දීර්ඝ කාලයක් රඳවා ගන්න, ඒ වගේම විශේෂම ගත්තොත් විශේෂ අධිකරණයක් අවශ්‍ය නම් පිහිටවන්න, ඒ වගේම ඕනෑම තැනක සෝදිසි වරෙන්තුවක් නැතුව කඩාපනින්න පරීක්ෂා කරන්න ඉඩම් හැර ඕනෑම දීපලක් පවර ගන්න. තාම එතෙන්ට අත තියලා නැහැ. මහජන උද්ඝෝෂණ මැඩ පවත්වන්න. ඒ සඳහා අපේ රටේ සියලු නීති ඉක්මවා යන රෙගුලාසි පැනවීමේ බලයක් තියෙනවා. දැන් මේ සීනි මිල තීරණය කරන්නත්, හාල් මිල තීරණය කරන්නත් ඒ බලය ඕනද? සීනි මිල, හාල් මිල, පාරිභෝගික බහණ්ඩ තීරණය කිරීම සඳහා ඒ බලය අවශ්‍යද? ඒ බලය අවශ්‍ය නැහැ. මහජන ආරක්ෂක පනතෙම 17 වෙනි වගන්ති අනුව දැන්ටමත් එතුමා 12 වෙනි වගන්තිය ක්‍රියාත්මක කරවලා තිබෙනවා. සියලු දිස්ත්‍රික්කවලට ආරක්ෂාව සඳහා හමුදාව කැඳවා තිබෙනවා. ඒ කැඳවා තිබෙන මහජන ආරක්ෂක පනතේ 12 වෙනි වගන්තිය අනුව ඕන්න මේ බහණ්ඩ පිළිබඳවත් එතුමාට මහජන ආරක්ෂක පනසේ 17 වෙනි වගන්තිය අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකොට. ඒ වගේම දැන් ජනාධිපතිවරයා විසින් මෙම අගෝස්තු මාසේ 30 වෙනිදා මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කරාට පස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අගෝස්තු මාසේ 30 වෙනිදාම වහණ්ඩ හා සේවා වර්ග 12ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරනවා. ඒක පත් කරන්නේ හදිසි නීතියෙන්ද නේ? දැන් ජනතාවට මතයක් හදනවා මේ හදිසි නීතියෙන් තමයි මේ සේවා 12ක් අත්‍යවශ්‍ය කරේ කියලා නේ මොකෙන්ද? 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවනි වගන්තිය ප්‍රකාරව. එන මේ අත්‍යවශ්‍යව කරන්න මේ හදිසි නීතිය නෙමෙයි උපයෝග කරගත්තේ තුම මොකද්ද? 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවනි වගන්තිය. ඒ වගේම ඊට පසුව සීනි වලට සහ සහල් වලට උපරිම සිල්ලර මිලක් තීරණය කරනවා. ඒ තීරණය කරේ මොකින්ද? ඒක තීරණය කරේ හදිසි නීතිය නෙමෙයි. ඒක තීරණය කරේ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 25 වෙනි වගන්තිය අනුව. එහෙනම් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරෙත් මේ පනවා ගන්න ලද විශේෂ බලයෙන් නෙමෙයි. උපරිම මිල තීරණය කරෙත් පාරිභෝගික අධිකාරී පනත යටතේ. ඊළඟ ගබඩාවිල වැටලුවෙත් කවුද? පාරිභෝගික අධිකාරිය. සීල් තිබ්බේ කවුද? පාරිභෝගික අධිකාරිය. ඔබතුමා දන්න සීල් තිබ්බේ කවුද? පාරිභෝගික අධිකාරිය විසින් ගබඩාවලට. යතුරු බාර දුන්න අත්‍යවශ්‍ය කොමසට. ඒක වන්න දෙයක්. එතන මේ මුළු ක්‍රියාවලියම හරිද? මේ හදිසි නීති සම්පාදනය කිරීම විසින් කරන ලද්දක් නොවේ. දැන් ලසන්තල ගිවන්න පාරිභෝගික රාජ්‍ය අමාත්‍යතුමා කියනවා මේ නීතිය පනමදි. පනමදි නම් ශක්තිමත් කරන්න. පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ තමුන්නාන්සලා නීතියක් ගේන්න සූදානම් නම් ඒ නීතියට අපි සහාය දෙන්න ලැස්සි. හැබැයි පාරිභෝගිකයන් ආරක්ෂා කර ගැනීමේ මුවා වෙන් මොකද දැනට අත්‍යවශ්‍යව බවට පත් කළ තිබෙන්නේ 1979 අංක 61 දරන පනතේ සිල්ලර සහ මේ උපරිම මිල තීරණය කරලා තිබෙන්නේ පාරිභෝගික පනතේ වැටලීම් කරලා තින්නේ පාරිභෝගික පනතේ. එහෙනම් මොකද හදිසි නීතියෙන් කරේ? හදිසි නීතියෙන් කරේ තමන්ගේ අතර බලය ගත්ත එක. ඇයි? ඇයි? මේ සඳහා මේ බලය අවශ්‍යනේ. දැනට තමුන්වාසලා ගත්ත ක්‍රියාමාර්ග වලට මේ බලය අවශ්‍යනේ. නෑ මගේ විනාඩි 10 තියෙන්නේ. ඔබතුමා දීර්ඝ එකක් කරා. හරි. ඔව්.
මේ වී ටික අරගෙන
මේ නෑ ඊළඟ තියෙන්නේ මේ මම දන්නවා ඔබතුමා කියන්නේ. එතුමා කියන්නේ මා කියන්නේ සීල් තිබුවේ පාරිභෝගික අධිකාරී. හැබැයි ඒ සීනි ටික අරගෙන වෙළඳපොළට නිකුත් කරන්නේ අත්‍යවශ්‍යව කොමසාරිස්. ඕකනේ තියෙන කතාව. හැබැයි ඔව් ඊළඟ නඩු ක්‍රියාමාර්ග වලට යන්න. තමුන්වාසල දෙන අධිකරණය. ඉතින් ඒක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි යුක්ති සහගත නීති රාමුවකට යටත් පාලනයක ක්‍රමවේදයක තමයි. ඒක නොවන්නේ කොහොමද? දැන් කාට හරි කියන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි කෙනෙක් මිනි මෙරුව අපි දැක්කා.
ඔබට විනාඩි දෙකක්.
අධිකරණයෙන් වුන් නිදහස ලැබුවා. ඒ නිසා අපි නීති ඒ නිසා හදිස්සි ඉති කරන වෙඩි තෙල මරමු කියනවා. හරිද? බැලු බැල්මටම ඒ වෙඩි තබා මැරීම ඒ ඝාතකයා සිදු වී තිබෙන බව ඇත්ත. හැබැයි නීතිය යුක්තිය මූලධර්ම කොහෙද තිබෙන්නේ? ඒ මූලධර්ම උල්ලංඝනය කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ මේ අනීතික බලයක් මේ අත්පත් කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි මේ පාරිභෝගිකයන්ට මේව මෙහෙම අපි කවුරුත් දන්න මුදලාල්ලන්නේ මේ තමුන්වාසල නොදන්නයිද මේ? මේ නොදන්නයිද? ජනාධිපතිවරණ කරට අත දාගෙන සැංගිලා හෝටලේ එක මේසවල වාඩි වෙලා කාපු බීපු කට්ටිය මේ. හරිද? තමුන්වාසලවිල අපිට කියලා මහරජාවාරම් කාර්යය ටිකක් ඉන්නවා. හරිද? සමහර දවස්වල ජනාධිපති ලේකම් කාර්යාලේ ගිහලා බලන්න ජාවාරම් කාර්යය ටික මේ එක මේසෙ ඉන්නවා. අපිට අවිල කියලා මේ ජාවාරම් කාර්යය මඩ පවත්වන්න නේ ඩල්ලිගේ හාල්ලල්ලන්න නිපුණ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ හාල් අල්ලන්න නේද? ලග්ගල සංවිධායක ලක්ෂ්මන් වසන්ත පෙරගේ හාල් අල්ලන්න. අපි මේ නීති ගේනවා කියලා අපි පිළිගන්න ඕන දේව. තමුන්නාන්සලම එක මේසෙ එක වටේ වාඩි වෙලා කන බොන අය අපිට අවිල කියන ඒගොල්ලෝ පාලනය කිරීම සඳහා තමයි මේ නීති ගේන්නේ කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒගොල්ලෝ පාලනය කිරීම සඳහා නෙවෙයි. අපේ රටේ පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට භාණ්ඩා සේවා මිල දී ගැනීම සඳහා අවශ්‍යතාවය අවස්ථාව අපි නිර්මාණය කරන්න ඕන. ඒ පිළිබඳ විවාදයක් නෑ. හැබැයි එය කළ යුතු වන්නේ සාමාන්‍ය පවතන නීති යටතේ. ජනාධිපතිවරයාද කල්පනා කරනවා මේ මෙහොප තේරුම් ගන්න සාමාන්‍ය නීතිය ඔහුට බෑ. සාමාන්‍ය නීති ප්‍රමාණවත් නෑ. සාමාන්‍ය නීති ඉක්මවා යන විශේෂ නීති. දැන් තමුන්වාසිකව මේක පාර්ලිමේන්තුවේ සම්මත කරේ කියලා. හැබැයි මේක ක්‍රියාත්මක හරහා මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවේ මෙතෙක් සම්මත කොට තිබෙන සියලු නීති වැඩක් නැතුව යනවා. ඒ නීති අත්හිටින් බලයි ජනාධිපතිවරයාට ලැබෙනවා. ඒ නීති සංශෝධනකිරීම බලය ජනාධිපතිවරයාට ලැබෙනවා. ඒ නීති ඉක්මවා යමින් නව නීති පැනවීමේ බලය ජනාධිපතිවරයාට ලැබෙනවා.
අවසන් කරන්න
මේ පාර්ලිමේන්තුව මොකටද? ගරු අවසන් වශයෙන් ගරු නියෝජක කතානායකතුමනි, විධායක බලය තිබෙනවා. ඊට අමතරව තිබෙන නීති ඉක්මවා යන 50 සම්මත කරගෙන නීති සම්මත කරගැනීමේ නීති සැදීමේ බලයක් ජනාධිපතිවරයාට දෙනවා. කිසිදු පරීක්ෂාවකට භාජනය වෙනකොට සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ පනත සම්මත වීමට පෙර අපිට ශේෂ්ඨාධිකරණ ගිහිල්ලා පනත පිළිබඳ වගවිභාගයක් ලක් කරන්න පුළුවන්. හැබැයි හදිසි නීති රෙගුලාසි හරහා පනවන නීති කිසිවක් අධිකරණයේදී විභාගයක් ලක් කරන්න බෑ. ඊළඟ විශේෂ අධිකරණ පද්ධතියක් උනත් පිහිටවීමේ බලය දෙනවා. ඒ නිසා විධායකය, විවස්ථාදායකය, අධිකරණය කියන සියලු බලයන් තනි කෙනෙක් අතර අත්පත් කර ගැනීම සඳහා තමයි මේ නීති සම්පාදනය කරන්නේ. ඒ වෙනුවෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ විරුද්ධතාවය ප්‍රකාශ කරමින් මම නතර වෙනවා. භූමි ස්තුතිය
ඔබතුමාට. ගරු රෝහිත අබේගුරුවර්ධන ඇමතිතුමා විනාඩි 16යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම රටේ දැනට පවතින COVID-19 වසංගත තත්ත්වය සමග උද්ගත වී තිබෙන හදිසි තත්ත්වය හේතු කොටගෙන මහජනතාවගේ ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීමේ අරමුණින් සහ මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සේවා සැපයීමේ කටයුතු අවිරතාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අතිගරු ජනාධිපතිතුමාට මහජන ආරක්ෂාව ආඥා පනතේ 40 වන අධිකාරී යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අද විවාදයට ගන්න දවස. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විවාදය ආරම්භ කිරීමේදී පක්ෂයේ නියෝජනය කිරීම කතික මහත්වරු 3 දෙනෙක් කතා කළා. අපි කැමති ඔවුන්ගේ සාධාරණ කරුණුවලට අහුන්කම් දෙන්න. ඒ වගේම අපි වගකීමකින් මේ රටේ ජනතාව ආරක්ෂා කරන රජයක් හැටියට ඔබතුමත් අපිත් මුළු රටක් දන්න ගෝලීය වසංගතයකට අපි මුහුණ දෙයි. කොවිඩ් වසංගතය. මේ කොවිඩ් වසංගතයට මුහුණ දෙන අවස්ථාවේදී රටේ ජනතාව ඉතාම අසෞඛ්‍යතාවට පත් වෙලා තියෙනවා. මරණ බියෙන් ජීවත් වෙනවා. මේ වෙලාවේ අපි සිහිපත් කරන්න ඕන අපිත් එක්ක පාර්ලිමේන්තුවේ හිටපු මුදල් අමාත්‍යවරයෙක් වන මංගල සමරවීර ඇමතිවරයා අද අපෙන් සමු අරගෙන තියෙනවා. අපේ ශෝකය අපි ප්‍රකාශ කරනවා. ඒ වගේම මුළු හැම රටේම හැම ජීවිතයක්ම උස්ම ගන්න, තමන්ගේ ජීවිතේ උස්ම ගන්න අමාරු වෙයිද? ජීවිතේ ඉල්ලමින් ජීවත් වෙන වෙලාව. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එවැනි අවස්ථාවක රට තුල තමන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගෙදරට තමන්ට අවශ්‍ය වෙලාවට ගන්න බැරි නම් ඒකට වැඩි මිලක් නියම කරමින් වෙළඳ මාෆියාවක් ඇති වෙනවා නම් ඒකට විරුද්ධව ක්‍රියා කිරීම රජයේ වගකීමක්. ගරු නියෝජ්‍ය කතානායකතුම, ඒක අපේ වගකීමක්. ගෙදරට වෙලා කොවිඩ් රෝගේ වැළඳිලා දැන් අපි ගෙදර ඉඳගෙන කියන ඔවුන්ට කොවිඩ් රෝගේ වැළඳුනාට පස්සේ ගෙදර ඉඳගෙන ප්‍රතිකාර ගන්න ක්‍රමවේදේ අර ඔවුන්ට තමන්ගේ ගෙදර තේ ටිකක් හදාගෙන බොන්න ගන්න සීඩි කිලෝ එකට රුපියල් 100කින් 110කින් 120කින් වෙළඳ මාෆියාව රජ කරවනවා, හාල් මාෆියාව රජ කරවනවා. ඒකට විරුද්ධව තීන්දුවක් ගැනීම රජයේ වගකීම. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඒක ඉටු කරනවා. ඒක ඉටු කරන්න අපි බය වෙන්නෙත් නැහැ. තීන්දුව තීරණ ගන්න අපි බය වෙන්නෙත් නැහැ. රටේ මහජනතාව 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය පාවිච්චි කළා. ඒ පාවිච්චි කරපු ජනතාව විතරක් නෙවෙයි, රටේ සමස්ත ජනතාව ආරක්ෂා කිරීම අපේ වගකීම. ඒක ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අහගෙන හිටියා විපක්ෂයේ පළවෙනි කතිකය කතා කරනකොට කියනවා හමුදා පාලනයක් ගැන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොකද මේ හමුදා පාලනය? ඔබතුමාට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණේ විපක්ෂයේ නියෝජනය කරපු ඒ හැම වේදිකාවම හැඳි ඇසුණු දේවල් මොනවද? හමුදා පාලනයක්, රටේ මිලිටරිකරණය, හමුදා පාලනයකට නටු කරලා තමන්ට නිදහසේ කතා කරන්න අයිතිය නැති කිරීම, මේවා තමයි වේදිකාවේ ඔවුන්ගේ සටන් පාඨ බවට පරිවර්තනය වුණේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේවා තමයි කිව්වේ. ඒ විතරක් නෙවෙයි, ඔබතුමාට මතක ඇති කිව්වා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවම සුදුවෑන් සංස්කෘතිය. ගරු මන්ත්‍රීතුමනි, මිටියාස් භාගයේ මගේ මිත්‍ර මන්ත්‍රීතුමනි, සුදුවෑන් සංස්කෘතියක් ගැන කිව්වා. සුදුවෑන් වලින් ඇවිල්ලා මිනිස්සුන් අරගෙන ගිහිල්ලා මරලා දානවා කියලා කිව්වා. මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දැන් නියෝජනය කරන හිටපු සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය ඇමතිවරයා කිමුල් කතාවක් තිරගත කරා. මැතිවරණ කාල සීමාවේ කිමුල් කතාවක් හදලා කිමුල්ලුන්ට සුදු වෑන් එකෙන් අරගෙන ගිහිල්ලා බොරු රවුල දාපු මිනිස්සු ගෙනල්ලා තිරගත කරා. ඊට පස්සේ ගිහිල්ලා පෙන්නුව දාන වැව මොනරාගල පැත්තේ වැවකට දාන ඔයක ඉන්න කිමුල්ලු කනවා කියලා කිව්ව ගරු මන්ත්‍රීතුමනි. මම මේ කියන්නේ මේ ඉතිහාසය අපි මතක් කරගන්න ඕන. හැබැයි සුදුවෑන් සංස්කෘතිය කොහොමද අද සිද්ධ වෙලා තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි? එදා කිව්ව සුදුවෑන් වලින් අරගෙන යනවා. ඔව් අද එනවා සුදුවෑන්. අද මොකටද සුදුවෑන් එක එන්නේ? අද සුදුවෑන් එකකින් ඇවිල්ලා අවුරුදු 60ට වැඩි ගෙදර ඇවිදින්න බැරි අහිංසක අම්මා කෙනෙක් ඉන්නවනම්, ගෙදර ඇවිදින්න බැරි අහිංසක තාත්තා කෙනෙක් ඉන්නවනම්, වය වෘද්ධ කෙනෙක් ඉන්නවනම් එන්නත ලබා නොගෙන, ඒ එන්නත ලබා නොගත්තු අන්නේ අහිංසක අම්මට තාත්තට එන්නත ලබා දෙන්න සුදුවෑන් එකක් අද එනවා. ඒකට නායකත්වය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. බලන්න මේ සුදුවෑන් වෙනස් වෙලා තියෙන විදිය. මේ සුදුවෑන් සංස්කෘතිය ගැන කතා කරලා කොරෑ කිඹුල්ලු දකින ක්‍රමවේදයේ හතර මිනිස්සුන්ට බියක් ඇති කරන වගේ වැඩ තීන්දුව කරා. නමුත් ගරු කතානායකතුමා, අද මොකද්ද සිද්ධ වුනේ? ඒ වගේම මිලිටරිකරණයක් ගැන කතා කරා. අද මේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක්ව පත් කරා, මේජර් ජෙනරල් නිවුන් නැල්ල මහත්මයා. දැන් එතුමා පත් කරාට පස්සේ කියනවා මේකත් මිලිටරිකරණය, මේක හමුදාකරණය. සරත් පොන්සේකා හිටපු යුද හමුදාපතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මෙතන ඉන්නවා. මං ඔබතුමාට මතක් කරන්නේ දැන් මේ මේජර් ජෙනරල් විශ්‍රාමික මේජර් ජෙනරල්වරයෙක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් බවට පත් කිරීම වැරදි කියලා කියනවා රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා. මම අහනවා සරත් පොන්සේකා මන්ත්‍රීතුමනි, එදා 2009 ඔබතුමන්ලා මේ රට බේරගන්න ඉස්සෙල්ලා එල්ටීටී ත්‍රස්තවාදීන් මාවිල්ලාරු සොරව්ව වැහුවා. මාවිල්ලාරු සොරව්ව වහලා ඒ ජනපදයේ ජීවත් වෙච්ච ගොවි ජනපදයක්, ඒකේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ ගොවිතැන කරගන්න බෑ, වතුර ටිකක් බොන්න විදියක් නෑ. මාවිල්ලාරු සොරව්ව වැහුවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මාවිල්ලාරු සොරව්ව වැහුවට පස්සේ මාවිල්ලාරු සොරව්ව අරින්න කියලා කාටද දාතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නියෝගය දුන්නේ? නියෝගය දුන්නේ තමුන්නාන්සේ, ශ්‍රී ලංකා යුද හමුදාවට දුන්නේ. හැබැයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාවිල්ලාරු සොරව්ව අරින්න ඔබතුමාට බාර දෙන්නේ නැතුව වාරි මාර්ග දෙපාර්තමේන්තුවට බාර දුන්නා කොහොමද tie? සොරව්වේ අයිතිය වාරි මාර්ග දෙපාර්තමේන්තුවට එනම් බාර දෙනවා මාවිල්ලාරු සොරව්ව අරින්න කියලා. දර වාරි මාර්ගයෙන් යනවා මාවිල්ලාරු සොරව්ව අරින්න. ඔක්කොම වෙඩි තියලා මරලා දානවා LTTE. මොකද සිද්ධ වෙලා තියෙන්නේ? එහෙමනම් රටේ ආපදා තත්ත්වයක් ඇති වෙච්ච වෙලාවට ඒ වගකීම බාර දෙන්න ඕන එක ක්‍රියා කරවන්න පුළුවන් අයට. ඒක ක්‍රියා කරවන්න පුළුවන් අයටයි බාර දෙන්න ඕන. මේක රටේ ආපදා තත්ත්වයක්. මේ ආපදා තත්ත්වය තුළ බොහොම පැහැදිලිව අපිට තියෙනවා තීන්දුව తీරන ගන්න. ඒ තීන්දුව తీරන ගන්න ඕන අගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපි දැක්කා මෙතනදි කියනවා අගරු කතානායකතුමනි, මේ රටේ සීනි ටික හංගනවා වැඩි මිලට විකුණනවා. හාල් ටික වැඩි මිලට විකුණනවා. ඊළඟට කිරිපිටි ටික වැඩි මිලට විකුණනවා. සිමෙන්ති අඩුවක් වෙළඳපොළට ඇති කළා. සිමෙන්ති ටික තියෙනවා මම වරාය අමතිවරයා ගරු මන්ත්‍රීතුමනි. අර සයිලෝස් වල ඇති තරම් සිමෙන්ති තියෙනවා. නමුත් කරන්නේ මොකද්ද? සිමෙන්ති මාෆියාවක් ඇති කළා. වෙළඳපොළේ සිමෙන්ති ඉල්ලුම වැඩි කළා. වැඩි මිලට සිමෙන්ති ටික විකුණන්න හදනවා. ගෑස් මාෆියාවක් ඇති කළා. මේකට තීන්දුව తీරන ගන්න ඕන. ලසන්ත අලගියවන රාජ්‍ය අමතිවරයා පැහැදිලි ලෙස පෙන්නවා අධිකරණයට ගියාට පස්සේ කොහොමද අධිකරණයෙන් සිදුවෙන දේ. අධිකරණයේ නඩු විශාල ගාණක් තියෙනවා.
ඒවට දින නියම නැතුව කල් යනවා. හැබැයි ඒක වෙනකොට කොවිඩ් වලින් භාගයක් මැරිලා කන්න නැතුව ඉතුරු ටික මැරිලා. ඒක වෙනකන් අපිට බලන් ඉන්න පුළුවන් ද කරු කතානායකතුමනි? නියෝජ්‍ය කතානායකතුමනි. එහෙම බලන් ඉන්න බෑ. අපි තීන්දු ගන්න ඕන. කරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් කියනවා මේකට මුවා වෙලා. මේ හදිසි නීතියට මුවා වෙලා අත්අඩංගුවට ගැනීම, ඒ වගේම රජයේ විවේචනය කරන අයව අත්අඩංගුවට ගැනීම, වරෙන්තුවක් නැතුව රඳවා තබා ගැනීම, මේ සියල්ල ගැන කතා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ ඉතිහාසය කාටවත් වලලන්න බෑ. මේ රටේ ඉතිහාසයක් තියෙනවා. මේ පලිගන්න ඕන නම් මේ අදිසි නීතියක් ඕන නැහැ. මේ පලිගන්න ඕන නම් භාෂණය නිදහස නැති කරන්න ඕන නම් අත්අඩංගුවට ගන්න ඕන නම් මේ හදිසි නීතියක් ඕනත්. කවුද ඒක කියලා දුන්නේ? කවුද ඒක කියලා දුන්නේ? කියලා දුන්නේ යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව තමයි කියලා දුන්නේ හදිසි නීතියක් ඕනේ නැහැ. පලි ගන්න ඕන මිනිහගෙන් පලි ගන්න ක්‍රමය හරියට කියලා දුන්නේ යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා හදපු ආණ්ඩුව. අද ඒකන කරුණු දක්වන ඔක්කොම ඒ ආණ්ඩුව හදපු එයා තමයි කියන්නේ. මොකද සැකේ තිනවා. තමන් එහෙම කරපු හින්දා සැකේ තිනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ සැකේ තින හින්දා බයට කියනවා මේ වගේ දෙයක් වෙයි කියලා. අපි වගකීමකින් කියනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමාවත්, අපේ රජයවත් මේ හදිසි නීති යටතේ විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවා සඳහා එවැනි තත්ත්වයක් රට තුළ ස්ථාපිත වෙලා තියෙන නිසා ඒක අපි හරියාකාරව රටේ මිනිස්සුන්ගේ පාරිභෝගික ආරක්ෂා කරන්න මිසක් භාෂණයේ නිදහස, වෘත්තීය සමිතිවල නිදහස, ඒ කිසිම දෙයකට මෙය පාවිච්චි කරන්නේ නැහැ අපි. ඒ පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. එහෙම පාවිච්චි කරන්න අවශ්‍ය නම් දැන් පෞගිය දවස්වල කොවිඩ් තත්ත්වය තුළ කොවිඩ් තියෙනකොට පාර පුරා ඇති වෙන්න බලපාලි. බලපාලි පවත්තලා මොකද්ද උනේ? ගුරුවරු 400කට මේ වන විට කොවිඩ් පෝ වෙලා. විදුහල්පතිවරු ඇති ගුරුවරු 25 දෙනෙක් අපෙන් සමු අරගෙන ගිහිල්ලා. මේ වතුල බැයිද නීතිය ක්‍රියාත්මක කරන්න? මේ තුල බැයිද ක්‍රියාත්මක කරන්න? ඒ නිසා බොහොම පැහැදිලිව අපි කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කිසිසේත්ම අපි හදිසි නීතිය පාවිච්චි කරගෙන දේශපාලන දඩයම් කරන්න අපි ලෑස්ති වෙන්නේ නැහැ. දේශපාලන දඩයම් කරන්න ලෑස්ති වුණා නම් අපිට ආණ්ඩු කරන්න වෙලාවක් නැහැ. අපිට ආණ්ඩු කරන්න තියෙනවා දේශපාලන දඩයම් කරන්න ඕනේ නැහැ. දේශපාලන දඩයම් කරන්න ගත්තා නම් අමුන්නාසරගේ කී දෙනෙක් අද මේ වෙනකොට කූඩුවේ අර කූරු ටික ගයිනවද දන්නේ නැහැ. දේශපාලන දඩයම් කරුවා නම් අවුගේ 2015 ආණ්ඩුවේ දේශපාලන දඩයම් කරපු විදිය තමුන්නාසර හැම කෙනෙක්ම දන්නවා මොන වගේ තත්ත්වයක්ද දේශකරේ කියන එක. දැන් සමහරු කියනවා, මම අහගෙන සුවම්දිරන් මන්ත්‍රීතුමා කියනවා, ඇයි මේ හදිසි නීතිය පනවන්නේ? මේක පනවන්න ඕන නම් කමක් නැහැ, යුද්ධයක් තිබුණා නම් ත්‍රස්තවාදය තිබුණා නම්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ත්‍රස්තවාදයට වැඩිය මහා භයානක දෙයක් කොවිඩ්. ත්‍රස්තවාදයට වැඩිය භයානකයි. මේ රටේ ත්‍රස්තවාදය තිබුණේ උතුරු නැගෙනහිර විතරයි. ත්‍රස්තවාදියාව පෙනුණා අපිට. ත්‍රස්තවාදියා ගැන තොරතුරු ගන්න පුළුවන් වුණා. ත්‍රස්තවාදියාට බුද්ධියංශ මෙහෙවන්න පුළුවන්කමක් ඇති වුණා උන් හොයාගන්න. හැබැයි කොවිඩ් සම්බන්ධයෙන් අපිට එහෙම බෑ නියෝජ්‍ය කතානායකතුමනි. කොවිඩ් වසංගතයට වැඩිය බරපතලයි. මේ පාර්ලිමේන්තුව ඇතුළේ මේ සභා ගැබ තුළ මේ කතා කරන අපි කී දෙනාගෙන් කී දෙනෙකුට කොවිඩ් තියෙනවද දන්නේ නැහැ. PCR පරීක්ෂණයක් කරොත් විතරයි අපිට කොවිඩ් තියෙන බව දැනගන්නේ. අපිට කොවිඩ් තියෙනවා අපි දන්නේ නැතු ඉන්නකොට කී දෙනෙකුට අපි මේක බෙදනවද?
තවත් විනාඩි 2යි
මට. කරු මට විනාඩි 5ක් දෙන්න. කරු විනාඩි 5ක් දෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ නිසා අපි මේ කොවිඩ් තත්ත්වය තුළ රටේ ජනතාව අසරණ වෙලා ඉන්නකොට ඔවුන්ට ගෙදරට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික මාෆියාවකට යට වෙනවා නම් යුද්ධර වැඩිය භයානක. එක පැත්තකින් කොවිඩ් වලින් මිනිස්සු මර බය ජීවත් වෙනවා. ඊට පස්සේ Tamanට හම්බ වෙන මුදලෙන් අහිංසක මිනිස්සු ජීවත් වෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, තමුන්නාසක දිස්ත්‍රික්කෙත් එදිනෙදා ජීවත් වෙන මිනිස්සු, මාළු ටිකක් ඉක්ුණ ගන්න මිනිහා, කුංචි කඩයක් කරන මිනිහා, එළවලු ටිකක් විකුණන මිනිස්සයා, කුලී වැඩක් කරන මිනිස්සයා, ඒ මිනිස්සයාට හැම්මල සොච්චා මුදලෙන් ගිහිල්ලා ඒ මිනිස්සයා සීනි කිලෝයකට රුපියල් 100ක් වැඩියෙන් ගෙවනවා නම් හාල් කිලෝකට රුපියල් 80ක් වැඩියෙන් ගෙවනවා නම් මේ වගේ තැන් වලින් මේ වගේ තත්ත්වයක් ඇති කරනවා නම් ඒ මාෆියාව නවත්තන්න ඕන. ඉතිහාසයේ කතාවක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි යුද්ධර නැති කඩුව කොස් කොටන්නද කියලා. යුද්ධර නැති කඩුව කොස් කොටන්නද කියලා. තීන්දුව ගන්න බය වෙන්න ඕනේ නැහැ. තීන්දුව ගන්න ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් අපි තීන්දුව ගන්න ලෑස්ති ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මම අහගෙන හිටියා අන්ර කුමාර දිසානායක මන්ත්‍රීතුමා කතා කරනවා. එතුමා කියනවා අපිට තුනෙන් දෙක බලයක් දුන්නා කියලා. ඔව් දුන්නා. අන්ර කුමාර දිසානායක මහත්තයා නෙමෙයි දුන්නේ. මේ රටේ මහ ජනතාව. කරු 37 නායක මන්ත්‍රීතුමනි මේ රටේ මහ ජනතාව. නමුත් අසල විපක්ෂ කාර්යභාරය කරා. මොනවා කිව්වත් වේදිකාවල හඬ පැලෙන්න කිව්වත් ගෝඨාභය වැරදි මිලිටරි කරන්නේ මෙහෙම වෙයි මෙහෙම වෙයි මෙහෙම වෙයි කිව්වත් 69 ලක්ෂයක් ඡන්දේ දුන්නා. ඒ දුන්නේ අනුර කුමාර දිසානායක නෙවෙයිනේ. ගරු ජොන්සන් නැමතුමනේ. ඔව්. ඊට පස්සේ ඒක 69 අපිට දෙනක මම 3න් දෙකට ඒගොල්ලන්ගේ 6-3 කරා. 6-3 කරා. මේවා මතක් වෙන්නේ නැහැ. 6ක් හිටිය 6-3 කරා. එතකොට ඊයේ විතරක්ද? ඊට පස්සේ කියනවා 20 සංශෝධනේ ඉල්ලුව එකක් දුන්නා. ඒකත් ඒක දුන්නේ ජනතාව දුන්නා අපිට 3න් දෙක බලයක්. ඒ 3න් දෙකේ බලය පාවිච්චි කරලා අපි 20 සංශෝධනය ගත්තා. අවශ්‍ය කරන විදිය. ඊට පස්සේ එතුමා හොඳ කතාවක් කිව්වා. මොකද්ද කිව්වේ? මේ හදිසි නීති බලය පාවිච්චි කරලා පුළුවන් කිව්වා. වරෙන් තුනතු අත්දලංගුවට ගන්න එමේ සියල්ලම කියලා කිව්වා. විශේෂ අධිකරණයක් වුණත් පිටවන්න පුළුවන් කියලා කිව්වා. විශේෂ අධිකරණයක් වුණත් පිටවන්න පුළුවන්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂ අධිකරණයක් පිටවුව හදිසි නීතිය නැතුව 2015 යහපාලන ආණ්ඩුවේ හදිසි නීතිය නැතුව විදේශ අධිකරණයක් පිටවුවා. විදේශ අධිකරණයක් පිටවුවා. ඒ අධිකරණය පිටවන්න ඒකට අවශ්‍ය කරන කමිටුවේ එක සමාජිකයෙක් අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා. ඉතින් හදිසි නීතිය තිබුණාද? හදිසි නීතිය පාවිච්චි කළාද? මෛත්‍රීපාල සිරිසේන එදා ජනාධිපතිතුමා ඒක කළේ. ඒ නිසා වැරදි කෝණයෙන් බලන්න එපා. හැමදාම පාට කණ්ණාඩියෙන් බලලා හැමදාම කරන හැමදේම විවේචනය කරන දේශපාලන මාතෘකාවක නෙවෙයි අපි ජීවත් වෙන්න ඕන. අපි හැමෝම දැන් හිතන්න දෙයක් කාලයක් ඇවිල්ලා කරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ ජීවිත විශ්වාස නැහැ කියන එක. අපේ ජීවිත විශ්වාස නැහැ කියන එක මේ කොවිඩ් තත්ත්වය තුල පේරෙනවා. අපි පරිස්සම් වෙනවා. රටේම පුරවැසියෝ හැමෝම පරිස්සම් විය යුතුයි. හැබැයි අපිට හොඳ පාඩමක් උගන්වලා තියෙනවා. අපේ ජීවිතේ කොයි වෙලාවෙද කියලා නැහැ. අපි අහන්න ලැබෙනවා උදේ ඉඳන් හවස වෙනකන් අහවල් කෙනා නැති වුණා අහවල් කෙනා නැති වුණා. වයස ප්‍රමාණයක් නැහැ. ආගම දහමක් නැහැ. ඒ වගේම බස් පොසත්කම් නැහැ. දේශපාලන නායකත්වයක් නැහැ. හැම කෙනෙකුටම මේ කොවිඩ් මරණ නැත. එහෙනම් අපි මොකද්ද කළ යුතු වෙන්නේ? රටේ ජනතාව ආරක්ෂා කරන්න වැඩ කළ යුතු වෙනවා. මහජන නියෝජිතයෝ හැටියට. ආණ්ඩුව වෙන්න පුළුවන් විපක්ෂය වෙන්න පුළුවන්. රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමේ එක කොටසක් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. එහෙමනම් මොකටද ආණ්ඩු? මේ විදිහට සීනි ටික ඕන ගානට විකුණන්නයි ඊට පස්සේ හාල් ටික ඕන ගානට විකුණන්නයි වෙලෙන්දට ඕන ගානට මිල තීන්දු කරන්න මොකටද ආණ්ඩුව? ආණ්ඩුවක් නැතුව යන්න දෙන්න බෑ. ආණ්ඩුවේ වගකීම අපි ඉටු කරන්න අපි ලෑස්ති. ඒක අපි ඉටු කරන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. මේ එක්කම අහගෙන හිටියා අපේ රජිත් මන්දුම් බණ්ඩාර වැත්තුමා කියනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හොඳ උදාහරණයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පෞගේ දින දෙකකට තුනකට ඉස්සෙල්ලා නවසීලන්තේ ශ්‍රී ලාංකිකයෙක් මුස්ලිම් ජාතිකයෙක් ISIS සංගයයට සම්බන්ධ වෙලා 6 දෙනෙකුට බියෙන් අයිනෝ. 6 දෙනෙකුට බියෙන් අයිනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි තප්පර 30යි ගත වෙන්නේ. තප්පර 30ක් ඇතුළත ඒ රටේ පොලිසිය ඔහුට වෙඩි තියලා මරනවා. තප්පර 30කදී ඔහුව මරනවා. මොකද්ද එතන තියෙන වෙනස? ඔවුන්ගේ රටේ බුද්ධි සේවාව බුද්ධ්‍යාංශය. ඔවුන් 2016 ඉඳන් මොහු ගැන ඉතාම විමසිල්ලෙන් හිටියේ. ඔහු ගැන හැව්වා. ඔහු ගැන හද බලාගෙන හිටියා. බලන් ඉඳලා තප්පර 30කින් එක නොකරනම් ඔහු අතින් විනාශ වන ජීවිත ප්‍රමාණය වැඩි. නමුත් එදා පාස්කු ප්‍රහාරයේ වෙන බවට මේ පෞගිය 2015 ආණ්ඩුවේ හිටපු නායකයන්ට සියලු දෙනාට බුද්ධියන්ස ඔක්කොම දැනුවත් කරනවා. මොක් මොනවා දැනුවත් කරුවත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක නවත්තන්න පුළුවන් කමක් තිබුණාද? අද ලැජ්ජ නැතුව කතා කරන පාස්කු ප්‍රහාරය ගැන. අද ලැජ්ජ නැතුව කතා කරනවා. බුද්ධියන්ස මර්ධනය කළා. බුද්ධියන්ස විනාශ කළා. හමුදාව කරේ ත්‍රිවිධ හමුදාව කරේ වෛරයෙන් බලපු ආණ්ඩුවක් තිබුණා නම් 2015 ආණ්ඩුවේ. 2015 ආණ්ඩුවේ. ඒක ප්‍රතිඵලයක් ඇදියට. නව ශ්‍රීලන්තේ තප්පර 10ක් මරනවා. අඩු ගානේ බෝම්බේ පත්තු වෙච්ච තැනටවත් ගියේ නැහැ. බෝම්බේ පත්තු වෙලා ඒකටවත් ගියේ නැහැ ඒක නායකෙක්. එහෙමයි අද පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නට අපි කියන්න දෙයක් තියෙන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපි පැහැදිලි ලෙස සීනි තොග සම්බන්ධයෙන් වරායට ආපු සීනි වලට විශේෂයෙන් පාරිභෝග අධිකාරිය බන්දුල ගුණවද්ද ඇමතුමා, ලසන්ත අලගිවන්න ඇමතුමා සතොස එකතු වෙලා ආනයන කරුවන් සමග සාකච්ඡා කළා. මට ලිඛිතව ලිපියක් එව්වා. ඔවුන් විසින් ලංකාවට ආනයනය කරන ලද සීනි වලින් ඒ ප්‍රමාණයන් ලබා දෙනවා නම් වරාය ගාස්තු නිදහස් කරන්න. මං කිව්වා නැවත ලිපියක් ලිව්වා.
අවසන් කරන්න.
මොකද ලිපිය ලිව්වේ? මම ඒක වාසු නිදහස් කරන්න නම් හැබැයි සියල්ලම සීනි එක ඇටයක්වත් එළියට යන්න බෑ. සීනි ඔක්කොම සතොසස සමුපකාර වලින් ඉතාම අඩු මුදලකට ජනතාවට ලබා දෙන්න ඕන. ඒක වැරදිද? ඒ කියන්නේ මද්දුම් බණ්ඩාර මහත්තයා ගැන 230ම කණ්ඩ සීනි මං කරලා දිනක වැරදි. මම වරාය අමතර මං පාඩු ලබා ගන්නවා. අයි පාඩු ලබා ගන්න ජනතාව වෙනුවෙන්. ඒ ජනතාව වෙනුවෙන් තමයි අපි මේ වරාය ගාස්තුව නිදහස් කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒක වැරදිලු. මේගොල්ලන්ට ඕනේ වැඩි වෙන්න ඕන විනාඩියයි. වැඩි වෙච්ච තරමට තමයි මේගොල්ලන් වාසි. සීනි වැඩි වෙන්න ඕනේ, හාල් වැඩි වෙන්න ඕනේ, පිටි වැඩි වෙන්න ඕන, සිමෙන්ති නැති වෙන්න ඕන. එතකොට තමයි වේදිකාවක් හැදෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වේදිකාව උඩ තමයි රඟන්න පුළුවන් වෙන්නේ. මිනිස්සු මැරෙන්න ඕන. මැරෙන තරමට තමයි වාසි මේගොල්ලන්ට. හැබැයි මතක තියාගන්න ඕන කතා කරන්න යත් මැරෙනවා කියලා. අපි කාටත් පොදුයි මේක. එනිසා මෙවැනි දේශපාලන වශයෙන් වාසි ගන්න තැනක ඉඳන් කතා කිරීම ඉතාමත් අශෝභනයි. අපි ඔබ හොඳා ඉතාම හොඳින් අද අපිට ඉදිරිපත් කරන හොඳ යෝජනා අපිට අහුම්කම් දෙන්නම්. හැබැයි දේශපාලන වශයෙන් මෙවැනි තීන්දුව ගන්න එපා. ඒකට කියමින් බොහොම වගකීමකින් කියන රජයක් හැටියට අපි කිසිසේත් කිසිම කෙනෙක්ගෙන් පලි ගන්නවත් භාෂණයෙන් නිදහස ඒ වගේම කතා කිරීමේ අයිතිය මානව හිමිකම් උල්ලංඝනය කිසි දෙයක් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එවැනි කරුණක් අවුරුදු දෙකක් අපිට තිබුණා. අපට අවශ්‍ය වෙන්නේ මේ රට කොරෝනා තත්ත්වයෙන් බේරගෙන මේ රටේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ නියම විදිහට ගන්න පුළුවන් රටක් නිර්මාණය කළා අපි හදලා දෙනවා කියන එක මතක් කරමින් ඔබතුමා ඉස්සුදුවන්ත වෙනවා. බොහොමත් මිස්සුති.
ස්තුති. ඔව් මන්ත්‍රීතුමිය කැටි
ඇමෙතුමා ඔබතුමා ප්‍රකාශයක් කරා පහුගිය උද්ඝෝෂණ වෙලාවේ ගුරුවරුන් 400ක් ආසාදිතයන් බවට පත් වුණා 25 ඉන්න පොඩක්
ඊටපස්සෙන් නැහැ එතන ගරු එරන් වික්‍රමරත් මන්ත්‍රීතුමා විනාඩි 10යි ඔබතුමාට ඔබතුමා කතා කරන විනාඩි 10යි
මම කනගාටුවෙන් මතක් කරනවා මංගල සමරවීර මැතිතුමා අද අප අතරේ නැහැ. ඒ වගේම අද දැනගන්නට ලැබුණා ප්‍රවීණ කලාකරු ජිප්සීස් නායක සුනිල් පෙරේරා මැතිතුමාගේ ජීවිතයත් අහිමි වුණා. වගේම සුනිල් පෙරේරා මැතිතුමා මුළු රටම එකතු කරන්න ඔහුගේ කලාවෙන් ගීතෙන් හැකියාවෙන් ලොකු වෑයමක් දැරුවා. වගේ මට මතක් වෙනවා මම පළමු වතාවට චන්දිලන්න යනකොට පියල් පෙරේරා සහෝදරයාත් සුනිල්ලුත් මාව පිළිගත්ත හැටි මම ප්‍රාර්ථනා කරනවා සුනිල් සමාදානයේ සැතපේවා කියා. අද පාරිභෝගික කටයුතු ඇමතුමා මේ කතාවත් අහගෙන හිටියා. ගහ දන්න අයට කුල කඩා පාන්න එපා කියලා කියන්න ඕනේ. සාර්ථක අනාගතයකට වර්තමානය සකස් කරන්න තමයි අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ. නමුත් ගෙවන හැම මොහොතකම තහවුරු කරමින් ඉන්නේ අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගෙන නැති බවයි. ලෝකේ මිනිස් සංහතියම දරුණු වසංගතයකට මුහුණ දීලා ශිෂ්ට සම්පන්න සෑම රටකම විද්‍යාව තාක්ෂණය කැටිකරගත් මානව දැනුම ඔස්සේ වසංගතය පාලනය කරගන්න වසංගතය මඩින්න ක්‍රමවේද සොයමින් අත්හදා බලමින් ඉන්නවා. අවාසනාවකට අපේ රටේ මොකක්ද වෙන්නේ? වසංගතය මර්ධනය කිරීම වෙනුවට මිනිස්සු මර්ධනය කරන පනත් තමයි අනුමත කරගෙන තියෙන්නේ. වසංගතයට කිසිම පනතක් ගෙනල්ලා නැහැ අවුරුදු එකහ මාරකට. මිනිස් ඉතිහාසයේ වසංගතය මර්ධනය කරලා ජීවිත රැකගෙන තියෙනවා. ඒ වසංගතයට එරෙහිව සටන් කරලා මිසක් අනපනත් ගෙනල්ලා මිනිස්සු මර්ධනය කරලා මේක වෙනස් කරන්නට බැහැ. අපිට වසංගතය සමග ජීවිතයක් නැහැ. අපේ ප්‍රමුඛත්වය ලැබෙන්න ඕනේ වසංගතය මැඩීමට. ඊට ගෝලීය මට්ටමෙන් දියුණු විද්‍යාවෙන් පිළියමක් ලැබෙන තුරු අපේ ජනතාවගේ ජීවිත අපි ආරක්ෂා කර යුතුයි. ඒක තමයි ආණ්ඩුවේ කාර්යභාරය වේ යුතුයි. ඒ වෙනුවට නිසිකල්ලට නිසි තීන්දු තීරණ නොගෙන මොකටද මේ මර්ධන අනපතත් ගේන්නේ? හදිසි නීතියෙන් පුළුවන්ද මේ දවසකට මිය යන 200න් එක්කෙනෙක්වත් අඩු කරගන්න? ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට අපි කියනවා, ඔබලා මේ දරුණු සෙල්ලමක් කරන්නේ, කරුණාකර ජනතාවගේ ජීවිතයක සෙල්ලම් කරන්නේ එපා. ජනතාව නොවග යමමින් මේ කරන්නේ මාරාන්තික සෙල්ලමක්. ජනාධිපතිවරයා මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටසේ පස්වැනි ගන්තිය බලහත්කොට හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනවා. හදිසි නීතිය පැනවීමේ ගැසට් එකේ කියනවා, අත්‍යවශ්‍ය සැපහීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙසේ අවස්ථානුකූල කිරීම කියලා. අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම හා හදිසි නීති අතර මොකක්ද තියෙන සම්බන්ධය? හරියට අලහොදුයි බෝල්ටනයි එකට දානවා වගේ වැඩක් තමයි මේක. මේ වෙනකොට සෞඛ්‍ය සේවා, වරාය, කනිජ තෙල්, රේගු ඇතුළු ආයතන හා ක්ෂේත්‍ර 12ක් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කිරීමට තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්තුමා ගැසට් නිවේදනයක් නිකුත් කළා. ජනාධිපති ලේකම්ගේ ගැසට් නිවේදනයේ 1979 අංක 60 දරණ අත්‍යවශ්‍ය මහජන සේවය පනත 90යි. ඒ වගේම තමයි ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරික ජාවාරම විසින් අත්‍යවශ්‍ය සීනි සහල් ඇතුළු අනිත් ආහාර භාණ්ඩ ජනතාව අතරින් බරපතල විරෝධයක් ඇති වෙලා තියෙනවා මිල ඉහළ යාම ගැන. ඒ විරෝධය නිසා තමයි ආණ්ඩුව මේ මිල පාලනය කරන්න වෑයම් කරන්නේ. එය සිදු කරන්නේ 2003 අංක 9 දරණ පාරිභෝගික අධිකාරි පනතේ 20.5 වැනි වගන්ති 90යි. මේ සඳහා යොදාගත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතයි. මේකට හදිසි නීතියක් අදාළ නැහැ. ඊළඟට ආණ්ඩුව පසුගිය දින කීපයේදී සංගවාගත් භාණ්ඩ තොග වටලන බවක් පෙන්වුවා. අලුත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ඒව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමග ගිහිල්ලා සීල් තබලා මොකටද හදිසි නීතිය? අරද මොකද්ද මේ කරන බොරුව? එහෙනම් අත්‍යවශ්‍ය සේවා ගැසට් කළේ, මිල පාලනය කළේ, වැටලීම් කළේ වෙනත් පනත් හරහනම් මොකටද මහජන ආරක්ෂක පනත? පස්වැනි වගන්තිය බලහත් කරන්න ජනතාව අසීමිත බලයක් ගන්නේ. මොන කාර්ය සාර්ථක කරගන්නද ඔය අසීමිත බලය? මේ හදිසි නීති රෙගුලාසි හරහා ජනාධිපතිට බලය තියෙනවා ජනතාවගේ සිවිල් නිදහස අහෝසි කරන්න. මේ හදිසි නීතිය පාවිච්චි කරලා නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. අත්අඩංගුවට ගන්න පුළුවන්, රඳවාගෙන තියන්නට පුළුවන්, නීති අත්හිටවන්න පුළුවන්, අධිකරණ නියෝග නොමැතිව ඕනෑම ස්ථානයකට ප්‍රවේශ වෙන්න පුළුවන්, දේපළ පවරා ගන්න පුළුවන්, නොයෙකුත් බලතල. දැන් කියන්න බලන්න, මේ දරුණ වසංගතය සහ මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරන ජනාධිපතිතුමා අත්කරගත්ත බලය ඇතුළේ තියෙන සම්බන්ධය මොකක්ද? එහෙම සම්බන්ධයක් නැහැ. අපි හිතමු මේ ආණ්ඩුවට අවශ්‍යයි කියලා මුළු රටම මේ වසංගතය සහ අර්බුදයට මුහුණ දෙන්න බලමුළු ගන්වන්න. එහෙනම් කරන්නට තිබුණේ හදිසි නීතිය පැනවීම නෙමෙයි, රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්නයි. ඊයක කරන්න තිබුණා 2005 අංක 13 දරණ ශ්‍රී ලංකා වියසන කළමනාකරණ පනත යටතේ. I also remember, and for the students of history I might say, that Adolf Hitler came in with a small vote. But in 1933, Adolf Hitler passed the Enabling Act. He bypassed Parliament after that. And after that, he became a law unto himself. No president should be given more powers than are needed at a particular point in time
to execute his responsibility. ඊට පස්සේ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකාර පනතේ රටේ වත්මන් අර්බුදයට මුහුණ දීමට අත්‍යවශ්‍ය වැදගත් සහ තීරණාත්මකයි. අද දවසට 200 ගානක් මිය යනවා. මේ පනත තිබුණා නම් ඒක ක්‍රියාත්මක කළා නම් ඒ සභාව හැදුවා නම් එහෙනම් මොනවද මේ පනතේ ක්ලොස්සුනි වගන්ති 90 ව්‍යසන තත්වයක් ප්‍රකාශයට පත් කරන්න ඊළඟට ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවක් පිහිටුවන්න තිබුණා. සභාපති ජනාධිපතිතුමා උපසභාපති අගමැතිතුමා මුදල් ඇමතිතුමා සිට ආමාත්‍යවරුන් 20ක් විතර පත් කරන්න පුළුවන් විපක්ෂ නායකතුමා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙක් පළාත් සියලුම ප්‍රධාන ඇමතිවරු පත් කරන්න තිබුණා. හැමේ දැන් පළාත් සභාව වල නැති නිසා ආණ්ඩුකාරයන් පත් කරන්න තිබුණා. මේක තමයි කදිම යාන්ත්‍රණය. නමුත් ව්‍යසනයේ සම්බන්ධය මුදල් පව හැසිරීම සිදුවන්නේ මේ කමිටුව නිසා ආණ්ඩුවට කතා අහන්න වෙලා තියෙනවා. දැන් ඖෂධවල ඉඳලා ඇන්ටිජන් දක්වාම කතාවල් අහන්න වෙලා තියෙනවා. ඖෂධ නියාමනයේ අධිකාරියේ දත්ත මකලා තියෙනවා කියලා චෝදනා තියෙනවා. ඇයි බැරි සියලු දෙනාට එකතුව මේ වසංගතයෙන් අපිට රට බේරගන්න?
තාත් විනාඩි 2යි මන්ද.
දැන් බලන්න
විනාඩි 2යි.
අර ගොඩ වේදා තියරියට තමයි ආණ්ඩුව වැඩ කරන්නේ. ලෙඩේ මොකක් වුණත් එකම බෙහෙත දෙන්නේ. කොයි ප්‍රශ්නේ ආවත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවනවා. කොරෝනා, කාබනික පොර, ආර්ථිකය ගොඩනගන්න විතරක් නෙමෙයි පුරා විද්‍යා ස්ථාන ආරක්ෂා කරන්නටත් කාර්ය සාධක බලකායක් පිහිටවනවා. සහෝදරයන් දෙන්නෙක් දානවා, ඥාති පුතෙක් දානවා, විශ්‍රාමක හමුදා නිලධාරි කීප දෙනෙක් දානවා, ඔය තවත් කවුරු කාර්ය හරි කීප දෙනෙක් උකට දානවා. කාර්ය සාධක බලපෑ කියලා පිහිටවෙද්දී හැබැයි එකකින්වත් වැඩක් වුණාද කියලා අහන්න වෙනවා. සාකච්ඡා තියෙනවා, සම්දර්ශන තියෙනවා, පම්පෝරි ගහනවා, මේවා ගැන එකකින්වත් වැඩක් වෙලා තියෙනවද? හැබැයි මේ කොයි එකටත් කාර්ය සාධක බලකා දැමීම ගැන අනතුරු ඇඟවීමක් කරන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි මේ රටේ ජනාධිපති වෙලා ඉන්න යන්නේ, අනාගතේ ජනාධිපතිවරු ඉන්න යනවා. ඒක නිසා මේක පූර්වාදර්ශයක් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන යාන්ත්‍රණ තිබියදී කාර්යභාර නිලධාරීන් විශේෂඥයන් පැත්තකට දාලා අහසින් ගෙනත් හයි කරන කාර්ය සාධක බලකායෙන් වැඩක් නැහැ. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් ඉන්නවා, රාජ්‍ය ආමාත්‍යවරු ඉන්නවා, රාජ්‍ය ආයතන පද්ධතියක් තියෙනවා. මේ සියල්ල අතාර්කික කරන කටයුත්තක් තමයි මේ දියත් කරලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන යාන්ත්‍රණ අක්‍රිය කරන සීමිත ජුන්ටා තීරණ වලට යන්නේක සුදුසු නැහැ. අදාළ විශේෂඥයන් පැත්තකට දාන්න එපා. විෂය ගැන කිසිම අවබෝධයක් නැති පිරිස් විධාන දෙනවා. වසංගතයෙන් තමයි අපිට මේක වැඩියෙන්ම පෙනෙන්නේ. දැන් බලන්න ගොඩේ වෙදකම් නිසා වෙලා තියෙන දේ වෙළඳපොළ හසුරව ගන්නට බැහැ.
අවසන් කරන මන්ත්‍රීතුමා
අවසන් කරන ජාවාරම් කරුවන් ඔවුන්ට අවශ්‍ය විදියට මේවා සපයගෙන යනවා. ආණ්ඩුව බොරුපුරසාරම් දොඩවන්නේ නැතුව අපේ ජනතාව සුපර් මාකට් වලින් කුණු බක්කි වලින් ආහාර එකතු කරනවා. ඒකට ආණ්ඩුවක් ඕනේද කියන ප්‍රශ්නය අහන්න වෙනවා. අපි දන්නවා බොරුව නතර කරලා එහෙනම් ගෙදර යන්න නැත්නම් ආපු රටවල් වලට යන්න. අපිට තියෙන්නේ එකම රටයි. අපේ ජනතාව සමග අපි එකතු වෙලා අපේ රට ගොඩ නගමු. ස්තුතියි.
ස්තුතියි ඔබතුමාට. ඕඩර් ප්ලීස්. පස්වරු 1:30 දක්වා. You are boarding in the house, I'll buy a cut to go at the tune level.